అనేది మీకు అహండ దేవుడు ఇలా జ్ఞానంతో పరిశుద్ధతను దెనగత్త దకిన వకీయతకి కొన్ని విగ్రహకరణ ఎసగన
ජානතෝ පස්සතෝ කියන එක ඔය හුඟක් සූත්‍රවල තියෙනවා. සලායතන සූත්‍රෙත් තියෙනවා, මේ සබ්බාසව සූත්‍රෙත් තියෙනවා. ඒ කියන්නේ මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් ජානතෝ පස්සතෝ කියන කෙනාට විතරයි. න අජානතෝ න පස්සතෝ කියලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයක් අහන්න ඕන දැන අහන දේ දකින්නත් ඕන මොකද්ද කියලා. එතකොට ඥානතෝ පස්සතෝ කියන දෙක. ඥානතෝ කියන්නේ දැනගන්න කියන එක. ධර්මයක් අහලා ඉස්සෙල්ලා මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න ඕන. එතකොට පස්සතෝ කියනකොට ඒක දකින්න ඕන. දැන් අහගත්තු දේ දකින්න අවශ්‍ය වෙනවා. ඒ දැකීම තමයි පස්සතෝ කියලා කියන්නේ. එතකොට දැන් අපි ඥානතෝ කියන්නේ මේ අහලා දැනගත්තු දේ, මේ අහලා දැනගත්තු දේ මේ ඊළඟට දකින්නත් වෙනවා. ඒතර දැන් අපි ඥානතෝ කියන මට්ටමේදී අපි කාට හරි කියන්න පුළුවන් මෙතන මෙහෙම තිබුණා නැත්තම් මෙයා මෙහෙම කිව්වා කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. ඒතර පස්සතෝ කියනකොට ඊට වඩා පොඩ්ඩක් වෙනස්, මේක මෙහෙමයි කියලා තමන්ටම කියන්න පුළුවන්කමක් එනවා. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීමක් වගේ දෙයක්. එතකොට තව කෙනෙක් කියපු හින්දා නෙමේ, ඒක තේරුම් ගත්තු නිසා පස්සතෝ. එතකොට අහගත්තු දේ දැනගත්තාම තමන්ට ඒකේ යෙදෙන්න පුළුවන් ඊළඟට. ඒ කියන්නේ අහන දේ තමන් පොඩ්ඩක් විමසලා හිතලා මොකද්ද මේ කියලා තේරුම් ගැනීමකට එන්න ඕනේ. ඒ කියන්නේ කවුරුත් කිව්ව හින්දාටම වඩා කියපු දෙයක් වෙන්න පුළුවන්. ඒක මේ වගේ දෙයක් කියලා තමන්ට
තදම
වැලි මක්වා. ඔව්. ඇහුවට වඩා ඒක තේරුම් ගැනීමක් වෙනවා. නංගා අහගෙන හිටියට ඕක මොකද්ද, හරිද වැරදිද මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකම කටපාඩම් කරගෙන අනිත් පැත්තටත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තේරුම් අරන් මේ කියන්නත් පුළුවන්. ඒ තේරුම් අරන් කියනකොට ඒ කියපු කෙනාගේ නම නොකියුවත් Tamanට ඒක පැහැදිලි කරන්න පුළුවන්කමක් වෙනවා. කනාරය කියපු හින්දා මෙහෙම කියනවට වඩා මේක මෙහෙමයි කියලා වගේ විස්තර කරන්න පුළුවන්කමක් එනවා පස්සතෝ කියනකොට. එතකොට එයාට ඒ තනියෙන් ඒ භාවනාවල යෙදෙන්න පුළුවන්. අහපු දේ දැනගත්තහම ඒකට අනුව ඒකේ මේ යෙදෙන්න පුළුවන්කම එනවා. ප්‍රඥානතෝ පස්සතෝ කියනකොට අර ඇහුවට වඩා දැක්මකුත් තියනවා ඒකේ. අහපු දේ ගැන තමන් නුවණින් විමසලා ප්‍රශ්න කරලා වෙන්න පුළුවන්, තර්ක කරලා වෙන්න පුළුවන්, අවබෝධයක් ගන්නවා. වෙන අය එක්ක සාකච්ඡා කරලා වෙන්න පුළුවන්. ඒක මෙහෙමයි කියලා තමන්ට ඒකේ නුවණකුත් යෙදෙනවා එතකොට. ඔව්. එතකොට තමයි ඒක ඊළඟට භාවනාවට දාන්න පුළුවන්. දැන් මේ වගේ බලන්න ඕන කියලා තේරුමක් එන්න ඕනනේ ඒක ඊළඟට බලන්න. දැන් අපි එහෙන් දකින දෙයක් ගැන මෙනෙහි කරන්න නම් මෙනෙහි කරන්නේ මොකද්ද කියලා දැනගන්නත් ඕනනේ. මේකේ මොන වගේ අවබෝධයක් සඳහාද බලන්නේ, මොන වගේද මෙනෙහි කරන්නේ, මොන මේ මෙනෙහි කළොත් මොකක්ද එන ප්‍රතිඵලය, ඒව ගැන යම්කිසි අදහසක් Tamanට තියෙන්න ඕනේ. එතකොට ඇහැ ගැන, එහෙන් දැනගන්න රූප ගැන අපේ තියෙන වැරදි දෘෂ්ටිය මොකද්ද දැනට, හරි දැක්ම මොන වගේ දෙයක්ද. එතකොට මේ වැරදි දැක්ම මිදිලා හරි දැක්මට එන්න මේ මොන වගේ දෙයක් කරන්න ඕනද කියන දැනුමක් තියෙන්න ඕනනේ. ඒක අපි ඇහැ ගැන, රූපය ගැන, කියන්නේ ඇහෙන් දැනගන්න රූපය, කන ගැනයි, කණෙන් දැනගන්න ශබ්ද ගැනයි දැනට අපි දන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මොන වගේ දෙයක්ද? එතකොට ඒ අපේ තියෙන මුලාවෙන් මිදෙන්න මේක ගැන කොහොමද මෙනෙහි කරන්නේ කියන ටික ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒකට ධර්මයක් අහලා තියෙන්න ඕන, ඒක නුවණින් විමසලා තියෙන්න ඕන. ඒකට ධර්මයක් අහපු නැති, ඒක ගැන දන්නේ නැති කෙනාට ඔය භාවනාව කරන්න බෑ. විදර්ශනාවම තමයි. يعني විදර්ශනාවට වැටෙන්න, හිත දියුණු වෙන්න මොන වගේ දෙයක්ද කරන්නේ? කටේ ඒක විශේෂයෙන් ආයතන හයට තමයි විශේෂයෙන් කියන්නේ. ඇහැ ගැන ඥානං පස්සං යථා භූතං. එහෙන් දැනගන්න රූපය ගැන ඥානං පස්සං යථා භූතං. කන ගැන ඥානං පස්සං යථා භූතං. සද්ද ගැන ඥානං පස්සං යථා භූතං. ඒ යථා භූතං කියන්නේ ඇත්ත ඇති හැටි. ඒක අහන්න ඕන, දකින්න ඕන. එහෙම කෙනාට තමයි ඔය සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ධර්මය අහලත් නැති, දකින්නෙත් නැති කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. කියන අජානං අපස්සං යථා භූතං. ඒ සාමාන්‍ය ලෝකය. ඒකට ඒගොල්ලෝ ඇහැ ගැන අහලත් නැහැ, දන්නෙත් නැහැ. ඒකට ඒගොල්ලෝ දන්නේ ලෝකෙට අයිති දැක්ම. ඒ කියන්නේ ඇහැක් කියලා දෙයක් තියෙනවා, ඇහැට එළියේ තියෙන රූප පේනවා. කොහොමනේ හිතන්නේ? ඒකට ඒක යථා භූත තත්ත්වේ නෙමෙයි, ඇත්ත ඇති හැටි නෙමෙයි. එහෙම වුණහම එයාට වෙන්නේ මොකද? ඇහි රූපයේ ඇලෙනවා, බැඳෙනවා, සතුටු වෙනවා, ඊළඟට සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා කියන්නේ ඇත්ත ඇති හැටි පේන්නේ නැහැ. සිහි මුලා වුණහම මොකද වෙන්නේ? ඒ රූප ගැන ආස්වාදය අනුව ඉන්නවා, ඇහැ ගැන ආස්වාදය අනුව ඉන්නවා. එතකොට ඇහි රූපේ ආස්වාදානුපස්සී විහෙරති වෙනවා. ආස්වාදේ අනුව ඉන්නකොට තණ්හාව වැඩෙනවා. ඒකට තණ්හාව වැඩෙනවා කියන්නේ ආයේ දුක සකස් වෙනවා. ආයේ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. දුක් රැස් කිරීමේ මාර්ගය, ඒක තමයි මේ සසරේ යන මාර්ගය. ඇහැ ගැන, රූපය ගැන ඥානං පස්සං යථා භූතං වෙන කෙනා ඔකේ අනිත් පැත්ත ඒව ගැන සතුටු වෙන්නේ නැහැ, හැලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා වෙන්නේ නැති වෙනකොට එතකොට ආස්වාදේ අනුව නෙමෙයි ඉන්නේ, ආදීනමානුපස්සී විහෙරති. ඒවයි ආදීන වේ දකින්න. මේවයි ඉස්සර මං සතුටු වුණා, ඒ වුණාට මේක මෙහෙම ආදීනව ස්වභාවයක් නේ මෙතන තියෙන්නේ. ඒ සතුට වෙලා එලිලා බැඳුනහම දුක්නේ ගොඩ ගහන්නේ. ඒ ක්‍රස් කරන්නේ දුක්නේ කියලා පේනකොට ආදීන වේ පේනවා. ඒක ආදීන වේ දකින්න කෙනා ඒවයි ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එයාගේ තණ්හාව වැඩෙන්නේ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධ රස කරන්නේ නැහැ. අන්න එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. සාස්ස හෝති සම්මා දිට්ඨි. එතකොට ඔන්න ඔය දැක්ම එනකොට දැන් මෙයා දන්නවා මොන විදිහටද සිහිය පිහිටන්න ඕන, මොන විදිහට සිහිය පිහිටුවොත්ද අර වැරදි දැක්මෙන් මිදෙන්නේ. එහෙම නැත්නම් ඒ හරි දැක්මට එන්නේ. ඒකේ පේනවා අපිට අර අකුසල් පැත්තෙන් ගත්තොත් දැන් ඉස්සර අකුසල්නේ වැඩුනේ. එතකොට ඒ තියෙන කුසල් යටපත් කරන්නත් අලුතෙන් රැවටිලා අකුසල් උපදවා නොගෙන ඉන්න කියන්නේ. අකුසල් තියනවා නම් ඒවා යටපත් කරනවා, නූපන් අකුසල් ඇති කරගන්නේ නැහැ අලුතෙන්. අන්න එහෙම උත්සාහයකයි දෙනවා. අනිත් පැත්තෙන් කුසලය වැඩි දියුණු වෙනවා, තියන කුසලය වැඩි දියුණු වෙනවා, නූපන් කුසලයක් ඇති කරගන්න. ඔන්න ඔය විදිහට උත්සාහය දෙනවා, වෑයම් කරනවා. එතකොට ඒක සම්මා වායාමයේ වෙනවා. එතකොට සම්මා වායාමයේ එන්නේ එතකොට සම්මා දිට්ඨිය යෙදීම තුල. ඔව්, මේක ගැන දන්න දකින කෙනාට. එතකොට දන්න දකින කියන්නේ මේ ධර්මය දන්න දකින කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ අපි ඇහැ ගැන, ඇහි දැනගන්න රූපය ගැන හොඳ අවබෝධයක් ගන්න ඕන. අවබෝධය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මොකක්ද මේ ඇහැ කියන්නේ, මොකක්ද මේ රූපය කියන්නේ. එතකොට ඒවා මොනව නිසාද හටගත්තේ, මොනවාද ඒවට හේතු වෙන්නේ, සමුදය වෙන්නේ. ඔන්න ඔවා ගැන ඉතින් ඒක බුදු දහමකින්මයි අහන්න ඕන. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ ඒවා. ඒකයි ධර්මයක් අහලා දැනගන්න ඕන කියන්නේ. එතකොට ඒ අහලා දන්න කෙනාටමයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් දේශනා කරන්නේ. ඒ කියන්නේ ආර්ය ආශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නේ ධර්මය අහලා දැනගත්තු කෙනාට. එහෙම නැතුව නිකාම්ම කෙනෙකුට මේ
කිවට වැඩක්
නැහැ. ඔව්, මේවයි යෙදුනට වැඩකුත් නැහැ. එහෙම දෙයක්ත්
තියෙනවා.
ඔව්. දැන් ඒ හින්දා තමයි මම මේ කියන්නේ විදර්ශනාව මේක කරන්න කියන්නේ නැතුව මේක ගැන අවබෝධයක්ම දෙන්න හදන්නේ ඒකයි. අවබෝධය ආවට පස්සේ ඉතින් තමන් මොන භාවනාව කළත් විදර්ශනාව වැඩෙනවා.
මම.
ඔව්. අවබෝධය නැතුව ওই ටිකම කළාට ඒ විදර්ශනාව වැඩෙන්නේ නැහැ.
වැඩෙන්නේ
නැහැ. මොකක් හරි භාවනාවක් වුණාට ඒ ආර්ය මාර්ගයේ වැඩෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේක මේ හොඳට
දැනීම දෙකි.
ඔව්, ධර්මය අහලා හොඳට තේරුම් ගන්න ඕන. එහෙම කෙනාට ඌව බලනකොට පේනවා දැන් මොකද්ද මේ මෙතන වෙන්නේ කියන එක. එහෙම නැති කෙනා ඉන්නේ ගොඩක් වෙලාවට ලෝකෙට අයිති දෘෂ්ටියනේ. ඒ කියන්නේ එළිය මොකක් හරි තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්නකොට ඉතින් ඕකේ සිද්ධ වෙන දේවල් බලන් ඉන්නා ඒ උනාට ඔය අර මුලාව කැඩෙන්නේ නැහැ. දැන් බාහිරේ දෙයක් තියෙනවා කියන එකේ ඉන්නකොට ඉතින් ඔය රූපය ගැන බලා ඉන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා, අනිත්‍යයි. නැත්නම් ඔක සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කිය කියා ඕක ගැන මෙනෙහි කර කර ඉන්න පුළුවන්. ඒ වුණාට ඒකේ අර ලෝකෝත්තර දැක්ම එයිද කියන එක ඉතින් කියන්න බෑ. ඒ ධර්මය අහලා තේරුම් අරන් නැත්තම්. එහෙනම් තමයි ඥානම් පස්සම් කියන එක හරි වැදගත් වෙන්නේ.
නිතර මෙනෙහි කරලා
ඔව්
බලන්න ඕනේ හිතෙන්.
ඔව්, මේක තේරුම් යනකම්ම මේ හොයන්න ඕන. Tamanṭa මේ සමහර විට මේවා එකපාරක් දෙපාරක් ඇහුවට තේරෙන්නේ නැහැ.
නැහැ. ඒතර අධ්‍යායකට ඒකට අදාළ
පොත් ඒකට අදාළ දේ දැන් ධර්මයෙන් දැනගන්න ඕන. දැන් ඇහැ ගැන නැත්නම් ඇහෙන් දැනගන්න රූපවල මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. දැන් ඇහැක් උපදින්න හේතු පෙර කතා කරලා තියෙන්නේ. පෙර අවිද්‍යාව, තණ්හාව, කර්මය, ඊළඟට ආහාර. ඔන්න ඔය කියන ඒවා හේතු වෙනවා, සමුදේ වෙනවා. ඇහැ උපදින්නත් ඔවා හේතු වෙනවා, ඇහෙන් පෙන්නන රූපය හටගන්නත් ඔවා හේතු වෙනවා. ඒවා ඇයි හේතු වෙන්නේ කියලා මොකක් කරේ යම් කිසි අවබෝධයක් තියෙනවා. පෙර කර්මයක් මේකට හේතුනේ කොහොමද, තණ්හාවක් හේතුනේ කොහොමද, අවිද්‍යාවක් හේතුනේ කොහොමද, ආහාර උදවුනේ කොහොමද කියන ඒවා දැන අවබෝධයක් ගන්න ඕන.
ඒක කියන්නේ අද්දකින්ද වෙන්ද බලන්න, අපේ අද්දකින්ද පත්තකින් ගන්න ඕන දෙයක්ද?
අපේ අත්දැකීම වෙන්නේ දැන් මේ මොහොතේ ඇහැ පාවිච්චි කරනකොට ඇහැයි රූපෙයි කියලා අදහසක්
එනවනේ.
ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇහැ හටගන්නේ කොහොමද, රූප හටගන්නේ කොහොමද. එතකොට දැන් මෙතන අපිට රූපයක් හටගත්තා නම්, ඇහැක් හටගත්තා නම්, ඒවයි අර පෙන්නපු ලක්ෂණ ටික තියනවාද, ධර්මයේ පෙන්නන ලක්ෂණ ටික තියනවාද? එහෙම නැත්නම් අපට වෙනත් විදිහකටද මේක තේරුම් යන්නේ? අපි ඇහැකුත් තියනවා, එහෙන් දකින්න රූප එළියේ තියනවා, ඒ රූපේ තමයි දකින්නේ. ඔහොම හිතුවොත් එහෙම අර කියන ලක්ෂණ ටික උතන පේන්නේ නැහැ. ඇහැ කියන එක හේතුඵල වලින් හටගත්තද, මේ හේතු යෙදුනද, අවිද්‍යා කර්ම තණ්හා ආහාර යෙදුනද, ඊළඟට ඇහැ කියන එක පෙර නොතිබීම හටගත්තද, ඉතුරු නැතුව නිරුද්ධ වුණාද, එතකොට රූපයේ තේ ලක්ෂණ ටික තියෙන්න ඕන. අවිද්‍යා කර්ම තණ්හා ආහාර වලින් ඒක සකස් වුණාද, පෙර නොතිබීම හටගත්තද, ඉතුරු නැතුව නිරුද්ධ වුණාද, ඒ වගේ. ඊළඟට ඇස කියන එක අජ්ජත්තික අභ්‍යන්තරයි, රූපය කියන එක බහිද්ද බාහිරයි. ඇයි මෙහෙම කිව්වේ? මේක අපිට වැටහෙනවද? මේ දැන් මේ තියෙනවා කියලා හිතන ඇහැයි, ඇහැයි දැන ඇහැ නිසා දැනගත්තු රූපයයි දෙකක් ගත්තාම මේ කරුණු ටික ඒවයි යෙදිලාද කියන එක බලන්න ඕන. ඒ බලන්න ඉතින් අරව ගැන අවබෝධයක් තියෙන්න ඕන. නැත්තම් බලන්න
බෑනේ.
එතකොට මේමයි අනිත්‍ය ස්වභාවය. මේවයි දුක සකස් වෙන ස්වභාවය. ඒවා මෙතන කොහමද දකින්නේ? එතකොට ඒ බලලත් ඉන්නේ තාම ලෝකෙට අයිති දැක්මකද, නැත්තම් ලෝකෙන් එතෙර වෙන මාර්ගයක්ද මේ දැන් වැඩෙන්නේ? ඔව්, ඒක ඉතින් තමන් බලන තමන් ඒ බලන විදිය අනුව ඒක අර ධර්මයට ගලපලා බලන්න ඕන, මේක ධර්මයට ගැලපෙනවද කියන එක. ඉතින් දැන් ඔය කියපු කරුණු ගොඩක් තියෙන්නේ අභිධර්මයේ. ඇහැ කියන එක, රූපය කියන එක මෙන්න මේ වගේ ලක්ෂණ. එතකොට මේ දැන් රූප තියෙන හින්දමද අපට පේන්නේ, නැත්නම් මේක ඇහැ නිසා පෙන්නුම් කරන ස්වභාවයක්ද? ඇහැක්
රූප තියෙනවා
නෑ, ඇහැ පෙන්නුම් තියෙන දෙකම. එතකොට ඒ තියෙන රූපමද පේන්නේ?
නෑ නේද, එහෙන් ගන්න.
එහෙන් පෙන්නන ස්වභාවෙනේ පේන්නේ. දැන් එකම රූපයක් තිබුණට වෙනස් වෙනස් ඇස් වලින් බැලුවොත් එහෙම එක විදිහකට
තේින්නේ.
ඒක එතකොට අපි දන්නා එක එක જાති ඇස් වලින් බැලුවොත් එහෙම මේක
එක එක තැනකට පේනවා.
එකම විදිහට දකින්නේ නැහනේ එතකොට බාහිරේ. දැන් අපේ ඇහැම පොඩි වෙනසක් වුණොත් එහෙම ඒතකොටත් පේන විදිහ වෙනස් වෙනවා. අපි දැන් පාට කොළයක් තුලින් බැලුවොත් ඉටි කොලයක් වගේ රතු පාට ඉටි කොලයක් තුළින් බැලුවොත් බාහිරේ රතු පාටට පේන්නේ. එතකොට බාහිරේ වෙනසක් වුණාද? නෑනේ. ඇහෙනේ වෙනසක් වුණේ. එහෙනම් මේ ඇහැ හැදෙනකොට තිබුණ විදිහට නේද මේ පේන්නේ? ඒ කියන්නේ මේ වගේ වර්ණ පෙන්වන්න ඇහැ සකස් වුණ හින්දා ඒ විදිහට වර්ණ පේනවා. එතකොට වර්ණ පේන්න ඇහැක් සකස් වුණ හින්දා. එතකොට දැන් අපිට ඒ කොළ පාට පේනකොට ගහක කොළය කොළ පාටයි කියලා හිතුණාට ඇත්තටම ඒ ගහේ කොළ පාටද නැත්නම් මේ ඇහෙන් පෙන්නන විදිහද?
ඇහෙන් පෙන්නන විදිහ
නේද? ඔව්, එහෙම හිතාගන්න පුළුවන්ද? දැන් සාමාන්‍යයෙන් හිතන්නේ මේ පාට අර එළියේ තියෙන රූපෙට අයිති කියලානේ. දැන් එතකොට ඇත්ත තත්ත්වේ ඒ අපිට පේන ස්වභාවයේ රූපෙට අයිති දෙයක් නෙමෙයි. අපිට පේන ස්වභාවය ඇහැ නිසා පෙන්눔 කරන ස්වභාවයක්. දැන් වර්ණාන්දතාව තියෙන ඇහැකින් බැලුවොත් ඔය කොළපාට පේන්නේ නැහැ. එතකොට එයාට හිතෙන්නේ අන්න කොළපාටක් අතන තියෙනවා කියලා. එයා කොළපාට ගැන දැනගන්නේ නැහැ. එතකොට මේ ඇහි හැකියාව නිසා කොළපාටක් පේනවා. ඒක තමයි අපි පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ඒ පාටින් පේන්නේ. එතකොට අපේ ඇහැ හැදෙනකොට මෙන්න මෙහෙම වර්ණ පෙන්වීමේ හැකියාවක්. ඒ කියන්නේ එක එක පාට කොළය ලැබුවා වගේ. මේ මේ වර්ණ පෙන්වන්න හැකියාවක් එන්න මේ ආපු හින්දා තමයි මේක තියෙන්නේ. හරි? ඔව්. මට පොඩි විනාඩියක් දෙන්න. ඔව් දැන් කියපු එකේ මොනවා හරි ගැටලු තියනවද? දැන් කියාගෙන ආපු ටිකේ ඒක ඇහැගෙන රූපේ ගැන දැනගන්න ඕන. මේ
ඒක අර නැවත මතක් කරගන්න.
ඔව්.
තමයි එහෙම අපතේ එහෙම මට මේ දැන් මේ මෙයා කිව්වා මේ පොතක් තොස්තයක තියෙනවා කියලා. ඥානම් පතන් කියලා. අසනම් මේ අතපොත ඥානම් කියන එක. යතා පොතන් කියන.
ඔව්.
පොත දුන්න අපිට දීලා දෙන ඒ පොත් කට්ටිය ගත්තු ගත්ත දැන් වල පරිහරණය කිරිල්ලකුත් නැහැ. ඒකයි මම දැන් මට බලන්නම බැරි නයි පොත් අපි කාටවත් දැනගන්න ඕන පදයක් කියන දැහැවේ.
ඔව්.
අතේ ඉති කාටත් පොදු
නැහැ
ගැටලුත්.
ඔය පොත් විශේෂයෙන් මම පොදුවේ දුන්නේ. ඉතින් ඔවා කියෝලා ආපහු ගේන්න කට්ටිය මාරු කරගෙන කියවන්න.
ඒකනේ දැන් මහත්තයාව ආවනේ. නාවත් හරි පොත් කාරුකෙත් නෑ. ඒ තැන්වල ඒක තමයි. ඒකේ දුරලොක් තමයි අපේ.
ඔයගොල්ලෝ කතා කරගෙන ඒවා ආයේ ළඟ තියෙන ඒවා ගෙනහැලා මාරු කරගෙන ඒවා බලන්න. ආයේ කියන්න. මොකද දැන් මං මේ හැමදාම මං භාවනා කියා දෙන්නෙත් නෑ. මම මේක කියන්න හිටියේ මොකද මේවා මේ Taman තේරුම් ගත්තට පස්සේ Taman ඒවයි යෙදෙන්න ඕන. මට ඉතින් හැමදාම ওই ටික
දෙන්න ඕනේ නේද?
ඔව්. ওই ටික කියන්නයි තියෙන්නේ. ඉතින් නැත්තම් මම මේ අපේ ලක්ෂ්මන් මහත්තයරත් කිව්වා අර අපේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ගෙන්නගෙන කරවන්න කියලා.
ඒක තමයි. ගෝතවහන්සේ දෙන්නේ නැහැ. මේ ඉතින් අපිට පොඩි පොදුවේ දේශනයක් පවත්වන්නකෝ අපිට මොනවා හරි දැන් මේ
පැහැදිලි කරලා ඒක අපි කායානුපස්සනා වගේකින් අපි විදර්ශනාව විත්ස යෙදෙන විදිහට පොඩි හැඳින්වීමක් කරලා දෙන්න.
ඔව් ඒක තමයි. දැන් ඒවා අර ඒක කරන්න දැන් අපි යන ක්‍රමේදී මේවා හොඳට තේරුම් ගත්ත කෙනාට තනියෙන් කරගෙන යන්න පුළුවන්. ඒ අවබෝධය තමයි දෙන්නේ. ඒ අවබෝධය ගන්න අවශ්‍ය දේවල් දැන් ගොඩාක් කියලා තියෙන්නේ. ඉතින් තේරුම් ගත්තොත් ඒක කරන්න පුළුවන්. ඉතින් තේරුම් ගත්තේ නැත්නම් ඔය එකක් තමයි කියපු දේවල් ආයෙ ආයෙ අහන්න පුළුවන්. ඒකත් තේරෙන්නේ නැත්නම් සමහර විට මේ ඒ කියන්නේ වෙන කවුරු හරි ළඟ ඉඳලා ඔක කරව ගන්න ඕන. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නා පුළුවන් නම් වඩම්මගෙන එහෙම කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් නැතුව දැන් එක එක ක්‍රමයේදී මේ සතිපට්ඨානය වඩනවා කිව්වට එක එකාය සමහර වෙලාවට වෙනස් විදිහට කියනවා. එතකොට මේ කියන ඒවත් එක්ක සමහර විට මේ ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් කෙලින්ම මෙන්න මේක කරන්න කියලා කියනවා මිසක් ඒක අර එතනින් එහාට දැනගෙන, ඒ කියන්නේ තමන් දන්නව නෙමෙයි. එතකොට ඒක කරලා ආයෙ අහන්න වෙනවා ඊළඟට මොකද කරන්න කියලා. එහෙම එහෙම මේ කරගෙන යනවට වඩා මේක දැන් අර ධර්මය අහලා දැනගන්නකොට ඒක තමන්ට තනියෙන් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. ඒ ඒකට අවශ්‍ය දැක්ම ගන්න තමයි අපි මේවා ගොඩාක් සාකච්ඡා කරන්නේ. ඒ දැක්ම ආවට පස්සේ තමයි ඒ කියන්නේ ඔය ආශ්‍රව ප්‍රහාණය කරනවා කියන එක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ අර දැන් සබ්බාසව සූත්‍රය කියන එකේ එහෙම තියෙනවා. ඥානතෝ පස්සතෝ දන්න දකින කෙනාට තමයි ආශ්‍රව ප්‍රහාණය දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. න අජානතෝ න අපස්සතෝ. එතකොට දැන් මේක මේවා අහලා නැතුව දන්නේ නැතුව භාවනා කරන්නේ කොහොමද ඇහුවට ඒක මේ කියා දෙන්න අමාරුයි. එතකොට ඒ ඒ භාවනාවක් කළාට
වැඩක් නැහැ.
ඔව් වැඩක් නැහැම කියනවා නෙමෙයි, ඒක අර ලෝකෙට අයිති මට්ටමේ මාර්ගේ වැඩෙනවා මිසක් ලෝකෝත්තර දැක්ම එන්නේ නැහැ. ඉතින් ඔය මොනවයින් අහගත්තත් ඉතින් තමන් තනියෙන් වඩන්න ඕන දෙයක් සිහිය පිහිටීම කියන එක, සතිය වැඩිම. ඒකට සතිය වඩන්න අවශ්‍ය මූලික දේ තමයි කායානුපස්සනාවෙන් පටන් ගන්න එක පහසු. ඒකට කායානුපස්සනාව තමයි ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා වඩන්න කියලා කියන්නේ. ඒකට කායානුපස්සනාව කියන්නේ කය ගැන සිහිය පිහිටන්න කියන එක. එතකොට කය ගැන හරියට සිහිය පිහිටනකොට එන්න ඕන ප්‍රතිඵලය තමයි රූපයෙන් මිදෙන්න. දැක්මකට එන්න ඕන. එතකොට කය ගැන සිහිය පිහිටන එකේ අදහස ප්‍රතිඵලය වෙන්නේ කය කියන එක පිරිසිඳ දැකලා කයෙන් මිදෙන තත්වයක්. අපි ශරීරය කියලා ගත්තොත් ශරීරය කියලා දෙයක් තියෙනවා කියන එකකනේ සාමාන්‍යයෙන් ඉන්නේ. මේ මගේ ශරීරය, මෙහෙම ශරීරයක් තියෙනවා කියන දැක්මක තමයි ඉන්නේ. එතකොට කායානුපස්සනාව හරියට වඩාගෙන වඩාගෙන යනකොට ශරීරයේ ඇත්ත ඇත්ත ඇති හැටි විදිහට අවබෝධ වෙන්න ඕන. ඒකට ඇත්ත ඇති හැටි අපි දැනට හිතාගෙන ඉන්න විදිහ නෙවෙයි. දැනට හිතාගෙන ඉන්න විදිහ හරිනම් අමුතුවෙන් ආයේ මේ විදර්ශනාවක් කරන්න අවශ්‍ය නැහැ. ඔව්. එතකොට කායානුපස්සනාව වඩන්න සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ කය ගැන සිහිය පිහිටන්න ඕන. කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය පිළිබඳව සිහිය පිහිටමින් ඉන්න ඕන. එක සැරේක නෙමෙයි, එහෙම සිහිය පිහිටමින් ඉන්න ඕන. විහෙරති කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. ඒකට එතන යෙදෙන්න ඕන කරුණු තුනක් කියනවා. ආතාපි සම්පජානෝ සතිමා කියලා. සතිමා කියන්නේ සිහිය පිහිටන්න ඕන, සතිය වැඩෙන්න ඕන. ඊට කලින් කියන ආතාපි කියන්නේ උත්සාහයක් තියෙන්න ඕන, එතන වෑයමක් තියෙන්න ඕන. කොහොමද සම්පජානය යෙදෙන්න ඕන? සම්පජානය කියන්නේ නුවණ. නුවණ එන්නේ මේ ධර්මය අහලා දකින කෙනාට තමයි නුවණ පිහිටවන්න පුළුවන් සම්පජානෙ. එතකොට සිහිය පිහිටීම එක්ක නුවණ යෙදෙන්න ඕන. හරි ද ඕනම කෙනෙකුට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම සිහිය පිහිටවන්න. දැන් ඔයගලන්ට සක්මන් භාවනාව කියා දෙද්දී ඔය මුකුත් කිව්වේ නැහැ මෙන්න මෙහෙම සිහිය පිහිටන්න. මේ දැනෙන දේවල් දිහා බලා ඉන්න. හොඳට අවධානය තියාගෙන සක්මන් භාවනාව යෙදෙන්න. දැන් ඒක කායानुපස්සනාව තමයි. හැබැයි ඒකෙන් සිහිය පිහිටන එකත් එක්ක ඊළඟට මේ ඔය ධර්මය අහලා දැනගත්තු ටිකත් ඔතන යෙදුනොත් එහෙම ඔකේ තමන්ටම දැනෙයි මේ කය කියන ඉස්සෙල්ලා හිතන් හිටිය එකෙන් ටික ටික මිදෙනවා මේක සිහිය පිහිටනකොට. ඉස්සර කය කියලා හිතාගෙන හිටිය ටිකමද මේ තියෙන්නේ කියලා අර අමුත් වෙනස් විදිහකට ඔක දකින්න පුළුවන් කමක් එනවා. ඒක තමයි ප්‍රඥාව වැඩි වීම වෙනවා. ඒ සිහිය පිහිටනකොට දැන් සිහිය අපි සක්මනේදී පිහිටන්නේ කය පිළිබඳව. ඒකට ඒක කායानुපස්සනා සතිපට්ඨානේ වැඩි වීමක් වෙනවා. ඒකට ඒක සක්මනේ විතරක් නෙමේ ආනාපාන සතිය ගත්තත් ඒකත් කයින් කෙරෙන ක්‍රියාවක් දිහා බලන් ඉන්නේ. එතකොට එතනත් සිහිය පිහිටනවා. එතන දෙවිධයකට කය ගන්න පුළුවන්. ඒ ශරීරය කියන කයයි හුස්මක් තියෙනවා කියලා. ඔව් හුස්ම කියලා කයක්. ඒ කියන්නේ හුස්ම කියලා දෙයක් කියන එක එතන කියන්නේ. හුස්ම කය දිහා බලා ඉඳීමෙන් ඒකෙත් ඇතෙහෙටි දකින්න පුළුවන්කමක් තියෙනවා. හුස්ම නිසා ශරීරය ගැන දැනගන්නවා නම් ඒක ගැනත් දකින්න පුළුවන්කමක් එනවා.
නාහින් හුස්ම පිටින් වතුර ගැන ඒක දැනගෙන ඊට පස්සේ ඇඟ ඇතුළට හුස්ම ගියාට පස්සේ ඇඟේ ක්‍රියාකාරීත්වයක් දැනෙන්න ඕනේ. එහෙමද නැත්නම්
ඒ දැනෙන්න ඕන කියන එක දැන් දැනෙන දේවල් අපි දකින්න ඕන පළවෙනි දේ. ඒක තමයි සිහිය පිහිටනවා කියන්නේ. දැන් මුලින් දැනෙන දේවල් දන්නේ නැහෙනි. සක්මන් භාවනාව හොඳට කරනකොට පේන ඒවා නිකන් ඇවිදිනකොට පේන්නේ
නැහැ.
ඒ නිකන් ඒක සිහිය වැඩි වීමත් එක්ක Tamanට ඒ පෙනෙන මට්ටම් වෙනස් වෙනවා. එතකොට ඒකේ දැන් මේක අර දැන් වචනෙන් දැනගත්තටම හරියන්නේ නැහැ. මේක ප්‍රායෝගිකව කෙරෙන්න
ඕනේ.
සක්මන් භාවනාව හරියට කරනකොට ඔයගොල්ලෝ අත්දකින ඒවා මේ වචනෙන් කියා දෙන්න බෑ. ඒක තමන්ගේ අත්දැකීම එක්ක එන්නේ. ඒ වගේ තමයි ආනාපාන සතිය වඩනකොටත් සිද්ධ වෙන දේවල් ඒවා අත්දකින්න තියෙනවා. එතකොට ඒ කය පිළිබඳව සිහිය පිහිටීම. එතකොට අපි ඔය මේ කය සම්බන්ධ මොන භාවනාව කළත් එතකොට කායනුපස්සනාව වැඩෙනවා. දෙතිස්කුණ උපභාවනාවත් ඒ කයට සම්බන්ධව. කය ගැනනේ මෙනෙහි කරන්නේ. මේක මෙහෙම මේ වගේ කොටස් වලින් හැදිලා තියෙන්නේ. ඒක එකේ හැටි මෙහෙමයි පිළිකුල දකින්න එක. එහෙම ඒ අසුභ සංඥාව වැඩි වීමත් එන්නේ කායානුපස්සනාවට. එතකොට ඔය දැන් කායානුපස්සනාව වඩනවා කියලා කියන එක භාවනා ගොඩක් තියෙනවා. මේ භාවනාව කරනවා කියන එකට වඩා එතන තේරුම් ගන්න ඕන මේක එකක් මේක කරන්නේ කොහොමද, මේක කරහම එන්න ඕන අවබෝධය මොකද්ද. එතකොට ඒ අවබෝධයට ටික ටික කිට්ටු වෙනවා නම් භාවනාව හරියට කරනවා. ඒ අවබෝධයට එන්නේ නැත්නම් ඉතින් ඒකේ භාවනාවේ අඩුවක් තියෙනවා කියන එක ඒක තමන් දැනගත්තොත් තමයි හොඳ. නැත්නම් වෙන කෙනෙක්ගෙන් අහන්න වෙනවනේ. දැන් ටිකක් භාවනා කරලා මේක හරිද වැරදිද මොනවද ප්‍රශ්න එනවා. එතකොට ඒ එහෙම ප්‍රශ්න එන්නේ අපි එකක් කරන්න ඕන, අනිත් එක මේ ධර්මය අහලා දැකලා නැතිකම. ඒකේ අඩුවක් වුණාම තමයි මේ යෙදෙන එක හරිද වැරදිද දන්නේ නැත්තේ. මොකද දැන් අවබෝධය තිබුණොත් ඔව් තමන්ට ඒක කරගෙන යන්න විතරයි තියෙන්නේ. එතකොට සිද්ධ වෙන දේ බලා ඉන්න විතරයි ඊට පස්සේ
තියෙන්නේ
ප්‍රතිඵල. දැක දකින්න ප්‍රතිඵල දකින්න ලැබෙනවා. ඔව් තමන් උත්සාහයක් ගන්න ඕන සිහිය පිහිටවන්න විතරයි කය පිළිබඳව. එතකොට සිද්ධ වෙන දේ අපි හිතාගෙන ඉන්න ටික අමතක කරලා සිද්ධ වෙන දේ දකින්න පටන් ගන්න. දැනට අපි දන්න දෙයට ගලපන්න යන එකෙන් ඒකෙන් නවත්තලා සිද්ධ වෙන දේ විදිහට දකින්න පටන් ගන්නවා. දැන් අපි දැන් සක්මන් භාවනාව කරනකොට අපි කකුලේ මේ විදිහට දැනෙනවා. කකුල ඔසවනකොට දැනෙන දේවල් ටිකක් තියෙනවා. එතකොට අපි හිතනවා අන්න කකුලේ මේව දැනෙනවා. ගන්න කකුල ගෙනියනකොට දැනෙනවා. කකුලට මේ විදිහට දැනෙනවා.
ගෙනියනකොට නිකන් තත්ත්වප්පා එකක් දැනෙනව නේද භාවනාව. එහෙම තේ කරදී මේකත් අපිට දැනෙන්නේ.
වැරදි නෙමේ. දැනෙන දේවල් දිහා බලා ඉන්න කියලා නේ කියන්නේ. හරි වැරද්දක් නැහැ මේක. දැනෙන දේට සිහිය පිහිටන එක කරනවා නම් හරි. සිහිය නැති වුණොත් වැරදි. හරි. එතකොට ඒ දැනෙන දෙයට සිහිය තියෙන්න ඕන. එතකොට මුලින් හිතෙන්නේ මගේ කකුලේ මෙහෙම දැනෙනවා කියලා. නේද? ඔන්න දැන් මගේ කකුල පොළොවේ ගෑවෙනවා කියලා හිතෙනවා. ඔන්න පොළොවෙන් ඉස්සෙනවා කියලා හිතෙනවා. එතකොට ඒක ඇත්තටම දැන් දැනෙන දෙයද අපි හිතන දෙයද කියලා බලනවා. එතකොට දැනීම
දැනෙන්නේපා
නේද මත්? හිතලා හරියන්නේ නැහැ නේද දැනෙන්නේපා? ඔව් දැන් දැනෙන්නේ මගේ කකුල ගෑවෙනවා කියලාද දැනෙන්නේ නැත්නම් මොකක් හරි කාය ස්පර්ශයක්ද දැනෙන්නේ?
කය යනකොට කයට දැනෙන දේ. විදිනවා. කයෙන් දැනෙන.
එතකොට ඒ මොහොතේ කය නිසා දැනෙනවා කියන ටික. දැනගත්තේ කොහොමද? ඒක එතකොට පෙර අත්දැකීමක් ඔතෙන්ට දාලා තියෙනවා. මේ ශරීරයක් තියෙනවා, ඒකට මෙහෙම දැනෙනවා. මේ කකුලක් තියෙනවා, ඒකට මෙහෙම දැනෙනවා. මේක පොළවේ ගැටෙනවා. එතකොට පොළව තියෙනවා කියලා දැනගන්න ඕන, කකුල තියෙනවා කියලා දැනගන්නත් ඕන, මේ දෙක ගැටෙනවා කියලා දැනගන්නත් ඕන. ඕව දැනගත්තේ කොහෙන්ද? ඒවා ඒ වෙලාවේ දැනෙන දේවල් නෙවෙයි.
පෙර අපි ඇවිල්ලා පරණ පුරුදු.
අන්න ওই පරණ පුරුදු ටික ටික අතහැරෙනවා හොඳට සිහිය පිහිටනකොට. එතකොට හොඳට සිහිය පිහිටනකොට දැනීම් ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. කාය ස්පර්ශයට මෙහෙම දැනෙනවා. එච්චරයි. ඒක කොහෙද තියෙන්නේ කියන එකක් දානවනම් ඒක අපි හිතෙන් හදපු දෙයක්. කොහෙද තියෙන්නේ මේ කකුලට ආйтиද? කකුල කියන එක කොහෙන්ද ආවේ? ඒක පෙර අපි දාගත්තු මොනවා හරි එකතු කරගත්තු ඒවා ටික. නේද?
එහෙමයි.
දැන් මේ මොහොතේ තියෙන්නේ මේ මොහොතේ දැනෙන දැනීමක් විතරනේ. එහෙමයි. එතකොට දැනීම දිහා විතරක් බලා ඉන්න පුළුවන් සිහිය තියාගෙන. අන්න ඒ මට්ටමකට එනවා. දැන් මේවා ඉතින් ඒක භාවනාව කිරීමත් එක්ක යන්න ඕනේ දේවල්. දැන් ඕකම අපි හුස්ම දිහා බලන් ඉන්න හැදුවොත් මුලින්ම තේරෙනවා ඔන්න හුස්ම ඉහළ යනවා, හුස්ම පහළ යනවා කියලා. නේද?
එහෙමයි.
හුස්ම දිහා බලන් ඉන්නකොට දැන් ඔන්න හුස්ම ගන්නවා, ඔන්න පහළ දානවා. ආයේ හුස්ම ගන්නවා, පහළ දානවා. ඔහොම දැනෙනවනේ. එතකොට මේ දැන් හුස්ම ගන්නව නැත්නම් ඉහළ යන හුස්ම කියලා එකක් තියෙනවා කියලානේ අපිට හිතෙන්නේ. පහළ දාන හුස්මක් තියෙනවා කියලානේ හිතෙන්නේ මේ වෙලාවේදී. එතකොට මේ මොකද්ද මේ හුස්ම කියන්නේ? කවුද ඔකට හුස්ම කිව්වේ? මොකක් හින්දාද හුස්ම කිව්වේ? දැන් මේ හුස්ම ගන්නවා කියන එක ඔය දැනීමේ තියෙනවද? නැත්තම් ඒක අපි කලින් ඉගෙන ගත්තු දෙයක්ද? පරණ දැනීමකට අපි නමකුත් දාගෙන තියෙනවා මේකට කියන්නේ හුස්ම කියලා. හරි. එතකොට පෙර අත්දැකීම ඉතුරු කරගෙන දැන් ඒකට දාන්න. එතකොට මේ මොහොතේ දැනෙන්නේ මොනවද කියලා හොඳට සිහිය පිහිටනකොට ওই නම් දාන එක ටිකෙන් ටික අඩුයි. එතකොට මේ හුස්ම නිසා තියෙන දැනීම් ටික දිහා බලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒක තව ටිකක් විස්තර කළොත් දැන් හුස්ම ඉහළ ගන්නකොට අපි ඔය එක තැනක්නේ බලා ඉන්නේ ඇතුල් වෙන පිට වෙන හරි කොහේ හරි එතන. එතකොට අපි හිතමු හුස්ම ඉහළ යන්න පටන් ගන්නකොට එක විදිහකට දැනෙනවා. ඊළඟට ටිකක් ඒ හුස්මේ මැද හරියේදී අර ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට දැනෙනවා. ඊළඟට ඉවර වෙන්න කිට්ටුව තවත් විදිහකට දැනෙනවා නේද?
එහෙමයි.
එතකොට අපි දැන් ඒ මොහොතේ දැනීම ඊට කලින් දැනීමට සම්බන්ධ කළේ නැත්තම්.
එහෙමයි.
තමන් ওই දැනීම අවස්ථා තුනක් තිබුණනේ.
එහෙමයි.
පටන් ගන්නකොට තියෙන දැනීම, මැද හරියේ දැනීම, ඉවර වෙනකොට තියෙන දැනීම. අපි ඔය දැනීම් තුන එකකට සම්බන්ධ කළේ නැත්තම් හුස්ම කියලා දෙයක් පිහිටයිද? මේ
සම්බන්ධ
ඔව් දැන් මුලින්ම දැනෙන දැනීම මෙහෙම දැනුණා ඒක ඉවරයි. ඊළඟට හුස්ම මැද හරියේදී දැනෙනවා ඔන්න වෙනස් විදිහක දැනීමක් තියෙනවා ඒ දැනීම ඉවර වුණා. ආයේ අලුත් දැනීමක් එනකොට මේ දැනීම තියෙන්න බෑනේ ඒක ඉවරයිනේ.
එතකොට මාත් ඇතිවීම නැතිවීම
ඒක තමයි ඇතිවීම නැතිවීම පේනකොට හුස්ම ගන්නවා කියලා නමක් දාන්න පුළුවන් වෙයිද? දෙයක් ඉතුරු වෙනවද?
නෑ.
මේ මොහොතේ දැනීමක් තිබිලා නැති වුණා. තව අලුත් දැනීමක් හටගත්තා ඒක නැති වුණා. තව අලුත් දැනීමක් හටගත්තා ඒක නැති වුණා. එතකොට ඔය දැනීම තුන වෙනස් වෙන කතාවක් තමතක කරන්නකො. මේ මොහොතකට කලින් දැනුණ දැනීම ඒක අයින් වුණා. අලුත් දැනීමක් හටගත්තා ඒක නැති වුණා. තව දැනීමක් හටගත්තා ඒක නැති වුණා. එතකොට අර මුල දැනීමේ මතකේ දැන් නැත්තම් අපිට ඔය දැනීම් තුන එකකට සම්බන්ධ කරන්න පුළුවන් වෙයි. ඔය තුන සම්බන්ධ කළොත් නේද අපි නමක් දෙන්නේ මේකට කියන්නේ හුස්ම ගන්නවා කියලා.
කරන්න බෑ.
එතකොට දැන් හුස්ම ගන්නවා කියන එක කලින් අපි
සම්බන්ධ.
ඔව් කලින් එකට සම්බන්ධ කරලා ඒ මදිවට පෙර අත්දැකීමක්. ආ මට ඉස්සරත් මෙහෙම දැනিলা තියෙනවා. ඔකට මං කිව්වේ හුස්ම ගන්නවා. ඒක මෙතෙන්ට ගෙනත් දාන්න. නේද?
එහෙමයි.
එතකොට අපි දැනීම දිහා බලා ඉන්නවා විතරක් නෙමෙයි පරණ අත්දැකීමකුත් ඔතෙන්ට දාලා. හුස්ම ගන්නවා කියනකොට.
ගන්න
දෙන්න. ඔව්. එතකොට වැඩ දෙකක් කරනවා. මේ මොහොතේ දැනෙන දෙයි කලින් දැනුණ දෙයි එහෙම දැනීම් දෙක තුනක් මතක තියාගෙන ඉඳලා ඕකට කියන්නේ හුස්ම ගන්නවා කියලා. කියලා නමක් දානවා. ඒක තමයි හුස්මකයක් හදනවා කියන්නේ. හුස්ම කියලා දෙයක් නිර්මාණය කරනවා.
හදාගන්න.
ඔව්. කවුද නිර්මාණය කළේ? අපිමයි. එතකොට ඔතන ඇත්තටම තිබුණේ කාය ස්පර්ශ කීපයක් ඇති වෙලා නැති වුණා.
නැති වෙලා.
කාය ස්පර්ශය නිසා දැනීමක් දැනුණා. ඒක පෙර දැනීමට දැන් තියෙන දැනීමේ සම්බන්ධයක් නැහැ. මේ දැනීමට අනාගතයේ දැනීමේ සම්බන්ධයක් නැහැ.
මේ
මොහොතේ
දැන්. එතකොට අපි හිතුවේ නැතත් ඒ සිද්ධිය වෙනවා අපි දන්නේත් නැතු. දැනේ මාත්‍යයි.
සිද්ධිය වෙනවා. දැන් අපි කරන වැඩේ තමයි වෙන සිද්ධියට අපි නම් දාන්න යනවා. ඔය එකතු කරලා සිද්ධි ගොඩක් එකතු කරලා. ඒකට දැන් කරන්න තියෙන්නේ නම් දාන එක නවත්තලා වෙන දේ දිහා බලා
ඉන්න.
එතකොට පෙයි ඔන්න දැනීමක් හටගත්තා ඒක නැති වුණා. තව දැනීමක් හටගත්තා ඒක නැති වුණා. නැති වුණා කියලා සමහර විට පෙන්නේ තව එකක් දැනෙනවා කියන්නේ කලින් එක නැති වෙන්න ඕන. දැනීම් දෙකම එක සැරේ තියෙන්න බෑ. තව දැනීමක් එනවා කියන්නේ කලින් එක නැති වෙලා. තව දැනීමක් එනවා කියන්නේ කලින් එක නැති වෙලා. ඒකට නැති වුණ දේ දැන් සම්බන්ධ කරන්න බෑ. ඒක නිරුද්ධ වෙලා ඉවරයි.
ඉවරයි.
ඔව්. එතකොට ඕකේ දැන් අතීතේ නිරුද්ධ වෙනවා. මේ මොහොතේ දැනීමක් අලුතෙන් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා. තව අලුත් දැනීමක් හට ගන්නවා. මේ දැනීම කලින් දැනීමට සම්බන්ධ කරන්න බෑ. මේකත් කාය ස්පර්ශය නිසා තියෙන දැනීමක්.
කාය ස්පර්ශය නිසා තියෙන දැනීමක්. ඒ කියන්නේ කාය විඥානේ මොකද්ද දැනගත්තා. හරි. කාය විඥානෙට දැනීමක් ඇති වුණා.
ස්පර්ශයක් ගැන දැනගත්තා. එතකොට දැන් ඕකට සිහිය පිහිටනකොට අපිට හුස්ම කියලා දෙයක් ඉතුරු වෙයිද? හුස්ම කියලා දෙයක් හැදෙන්නේ නැහැ.
නැහැ.
ඒත් එහෙම දැන් ඔහම කිව්වට ඕක
දෙසින්
ඕක දිහා බලාගෙන ඉන්නකොට එතකොට දැනීමක් දැනීමක් කියලා විතරක් ඕක පේනවා. ඒ වචන හිතනව නෙමෙයි එහෙම පේනවා. මේ මොහොතේ දැනීමක් තියෙනවා. මේ මොහොතේ දැනීමක් තියෙනවා. ඒ දැනීම කාය ස්පර්ශින්. ඒ කියන්නේ කාය ආයතනෙන් තමයි මෙහෙම දැනෙන්නේ. කාය ආයතනෙන් තමයි මෙහෙම දැනෙන්නේ. එතකොට ඒ දැනෙන තැන විතරයි කය තියනවා කියලා අපිට හිතෙනවා නම් හිතෙන්නේ. අනිත් තැන් දැනෙන්නේ නැහැ නේ එතන දැනෙනකොට. ඔව් එතනින් ස්පර්ශයක් දැනෙනවා. එතන විතරයි ඒ වෙලාවේ ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත දැනගන්නේ එතන ගැන විතරයි. ශරීරේ වෙන තැනක් දැනගන්න විදිහක් නැහැ. හරියටම එතෙන්ට සිහිය පිහිටුවොත්. එතකොට මේයි ශරීරය නැති වෙලා යනවා. මේ මෙතන දැනීම විතරයි සිහිය
තියෙන්නේ.
හ්ම්. එහෙම දැන් ඕක එක සැරේට වෙනව නෙමෙයි. හුඟක් ඕක වැඩෙනකොට වැඩෙනකොට එහෙම දෙයක් වෙනවා.
තමට
එනවා නේද? එන්න. ඔව්. එතකොට මේ එතකොට බලන්න මේ කාය කයේ තියෙන දැනීමක් දිහා ඔහේ බලන් ඉන්නවා විතර. ඒක කොතනද? මේක මොකද්ද? එහෙම නම් දාන්න විදිහක්
නැහැ.
මොකද්ද දැනීමක් ඇති වෙනවා. ඒක එහෙමම නැති වුණා. තව දැනීමක් ඇති වෙනවා. ඒක එහෙමම නැති වුණා. ඕක තමයි තියෙන්නේ කයේ මොන කොහේ දැනීමක් ආවත් ඕක දිහා අපි පරණ අධ්‍යක්ීම් නොදා ඒ දිහා දාන්න පුරුදු වෙන්න ඕන.
පරණ අධ්‍යක්ීම් අතුරු කරලා දාන්න ඕන.
ඔව්. දැන් අපි ওই කොච්චර කිව්වත් අපි පටන් ගන්නේ පරණ අධ්‍යක්ීම් එක්ක. ඔන්න හුස්ම තියෙනවා. ඔන්න කකුල තියෙනවා කියලානේ පටන් ගන්න. ඒක හොඳට සිහිය පිහිටනකොට අර ඒ දාපු ටික අයින් වෙලා දැනීම් ගොඩක් විතරක් තියෙනවා කියන වගේ දැක්මකට එන්න පුළුවන්.
ඒවා.
එතකොට කකුල කියලා
දෙකෙන් අමතක වෙනවා.
එතකොට කකුල කියලා එකක් පිහිටන්නෙත් නැහැ. නහය කියලා එකක් පිහිටන්නෙත් නැහැ. මෙන්න මෙතන මෙහෙම දැනීමක් තියෙනවා. තනක් කියලා හිතාගන්නත් බැ. මොකද්ද දැනීමක් ඇති වෙනවා. ඒක කොහෙද කියන්න බැ. කොහෙද කියන්න නම් ශරීර කොටසක් තියෙන එක. ශරීර කොටසක් දාන්නවත් එහෙම යන්න නැතුව දකින්න පුළුවන් මට්ටමක් එයි.
එන්නවා. ඒකවලදී බලාගෙන මෙතන ඉන්නකොට නම් තේරෙන්නේ.
ඒක ඇවිල්ලා නැතුව යනවා. ඊට පස්සේ ඒකට බලාගෙන ඉන්නකොට ඒක නැති වුණොත් සමහර වෙලාවට වෙන තැනක දැනීමක් ඇති වෙන්න පුළුවන් ශරීරේ. එහෙම වෙන දැන් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ටිකක් වෙලා යනකොට හොඳට හිත එකඟ වෙනකොට සමහර විට හුස්ම දැනෙන්නේ වෙන තැනක මොනවා හරි දැනේ. කකුල රිදෙනවා දැනෙනවා වෙන්න පුළුවන්. අතක දැනෙනවා වෙන්න පුළුවන්. අවුලුව හරිය වෙන කොහේ හරි දැනෙනවා වෙන්න පුළුවන්. එහෙම දෙයක් ප්‍රකට වුණොත් මේ ටිකක් හිත එකඟ වුණාම කියන්නේ ආ. එහෙම වෙන කොහේ හරි දැනෙනවා දෙයක් තියෙනවා නම් ඒ දිහා බලා ඉන්න. එතකොට ඒකත් පටන් ගන්නකොට මෙතන මෙහෙම දැනෙනවා කියලා හිතුණාට නිකන් දැනීමක් දිහා බලන් ඉන්නවා. එතකොට ඒකත් කොහොම තිබිලා නැති වෙලා යයි. තියෙනවා නම් බලන් ඉන්න. නැති වෙලා ගියොත් ආයේ හුස්ම දිහා බලන්න. ආයි වෙන තැනක් දැනෙන්න ගත්තොත් ප්‍රකට වුණොත් ඒ දිහා හොඳට බලා ඉන්න. එතකොට ඒ බලා ඉන්න ඕන තමන් නම් දාන එක නවතිනකම් බලා ඉන්න. එතකොට දැනීමක් නැති වෙලා ඒක අර මගේ ශරීරයේ කොටසක දැනෙනවා කියන අදහස නිකම්ම නැති වෙයි.
මගේ කියන එක නැති කරගන්න.
ඔව් මගේ කියන්නේ මේ ශරීරයේ කොටසක් කියන එකක් දාන්න නැති මට්ටම වෙනකම් බලා ඉන්න. ශරීර කොටසක් දැම්මට පස්සේ මගේ කිව්වත් නැතත් මගේ තමයි. අනුන්ගේ ශරීරයකට නිවෙන්නේ දැනෙන්නේ.
ශරීරයේ කිව්වොත් මගේ නේද නිකම්ම?
ඔව්. දැන් කකුලට දැනෙනවා කිව්වහම ඕක මගේ කියන්න ඕනේ නැහැ. කොහොමද මගේ වෙලා?
කකුලන්නේ මගේ නේද?
ඔව්.
නිකන් කකුලක් කැදෙන්න.
ඔව්. එතකොට ඒ තැන මොකද්ද කියන එකේ අදහසක් නැති වෙනවා. ඕක දිහා හොඳට දැනීම දිහා විතරක් බලා ඉන්නකොට. ඔක තව ගැඹුරින් කිව්වොත් වෙන්නේ අපි දැන් කාය විඤ්ඤාණයෙන් දැනගන්න එක මනෝ විඤ්ඤාණයෙන්නේ ඔය නම් දාන්නේ අඳුරගන්නේ. එතකොට මනෝ විඤ්ඤාණයෙන් කරන වැඩ ටික ටික අඩු වෙලා කාය විඤ්ඤාණ මට්ටමෙන් අපි නවත්තන්න පුරුදු වෙනවා. එතකොට කාය ස්පර්ශයට දැනීමක් ආවා එච්චරයි. ඒකේ විස්තර මොකවත් අපි දන්නේ නැහැ. මෙහෙමද
කියලා දුන්න බෑනේ නේද මාත්‍ය?
ඔව් හිතෙන් නම් දැම්මොත් විතරනේ ඕක දැනගන්නේ. තොර හිතට බාර දෙන්නේ නැහැ. කාය විඤ්ඤාණයෙන් පෙන්වන ටික විතරක් බලා ඉන්නවා. එතකොට කාය ස්පර්ශය නිසා මෙහෙම දැනීමක් තියෙනවා එච්චරයි. ඒකට අමුතුවෙන් විස්තර මුකුත් දන්නේ නැහැ. අපි පෙර අත්දැකීම් අතීත අත්දැකීම් මතෙන්ට දාන්නේ. මේ මොහොතේ මෙහෙම දැනීමක් තියෙනවා. අපි ඔයිට කලින් කය ගැන අත්දැකලම නැත්තම් අලුත් දැනීමක් මේ තියෙන්නේ.
එහෙම. කරපු දේවල් කරනකොට ඒක තියෙන අත්දැකීමක් මතුවෙන්නේ.
ඔව් මේක අලුත් අත්දැකීමක්. ඒක හටගෙන නැති වෙනවා. ඊළඟට තව අත්දැකීමක් එනවා. ඒක හටගෙන නැති වෙනවා. ඒ අත්දැකීම කියන්නේ කාය ස්පර්ශයෙන් යමක් දැනෙනවා. ඕක තමයි මේ ඔය මට්ටමට එනවා මොන කාය අනුපස්සනාව වැඩුවත් ඒකේ හොඳට සිහිය පිහිටනකොට. කට සිහිය පිහිටුවද නැද්ද කියලා දැනගන්න විදිහක් තමයි තාම අර පරණ විදිහට මේකට නම් දෙනවද මේ දැනීමට. එහෙම නැත්තම් නිකාං දැනීම දිහා බලා ඉන්නවද? දැනීම දිහා මුකුත් නොකර බලා ඉන්න පුළුවන් නම් ඔන්න හොඳට සිහිය පිහිටලා. එතකොට සිද්ධ වෙන දේවල් හොඳට පේනවා. ඒ ඒ මොහොතේ වෙන්නේ මොනවද කියලා හොඳට පේනවා. ඇයි හිතෙන් මුකුත් කරන්නේ නැහනේ? බලා ඉන්නවා විතරනේ. එතකොට අර ඇලීම් ගැටීම් ඔස්සේ දිගට යන්නේ නැහැ. සිද්ධ වෙන දේ පේන මට්ටමකට හිත සංසුන් වෙනවා. පැහැදිලිද? ඔය කායනුපස්සනාව ගැන ප්‍රශ්න තියෙනවද මුකුත් වෙන්න?
දැනීමක් අපි ගත්තක සෑම මත්ද සතුරු වෙනවා.
ඔව් දැන් ඔය කියලා දෙන දේවල් ඉතින් මේ හැමදාම මං අර පරණ දේවල්ම ආයෙ ආයෙ කියන්න
වෙනවා.
ඔව් ඒක තමයි ඔයගොල්ලෝ දැන් පුරුදු වෙන්න ඕන එක්කෝ අර රෙකෝඩ් කරපුවා අහන්න. මගේ මෙහෙ කෙරෙන සාකච්ඡා එහෙම මම ඔය දානවා. ඔය ලක්ෂ්මන් මහත්තයාට කිව්වහන් දාලා දෙයි ඒවා. ඔව්
නේද?
ඔව්. එතකොට ඒක
තමයි නැත්තම් ඉතින් ඔයගේ ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. ඔව්.
දහන්.
ඔව්. ඕගොල්ලෝ ඒවා අහලා අහලා ඉතින් ඒවයි ගැටලු තියනවා නම් ඇහුවොත් මට කියා දෙන්න පුළුවන්.
ඒ අතරේ ඔව්.
ඒ අතරේ බලන්න ඔය ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා පුළුවන් නම් ගෙන්න ගන්න. එතකොට ඒ වෙනස් විදිහක් කෙරුණට කමන්නේ නැහැ. දැන් ඔය අවබෝධය තියෙනවා නම් මොන භාවනාව කළත් කමන්නේ නැහැ. ඒකයේ දෙන්නයි ඕන.
ඔව් නේද?
එතකොට ඔය අවබෝධය තියෙන කෙනාට වරදින්නේ නැහැ.
එහෙමයි.
එතකොට අර භාවනාව කරන එක කවුරු හරි ඉඳලා කරනවා නම් ඉතින් හොඳට කෙරෙනවා. කවුරු හරි ඉතින් මං අර අපේ කලින් ඔහාට වැඩිය හාමුදුරුවෝ දැන් අද අපේ මෙහේ සෙනසුරාදා වැඩසටහන කළ අර ඉල්ලාවල විජිතානන්ද හාමුදුරුවෝ කියලා ඔගලන්ට සමරිට ඉදස්සල කියපු තේරුන් නැතුව ඇති ඒනට දැම හාමුදුරෝ කියා දෙනවා විදිහක් කරන්න විදිහට කරලා බලන එකයි තියෙන්නේ පුළුවන්නම් මං කිව්වේ කතා කරලා ගෙන්න ගන්න බලන්න කියලා මට පුළුවන් ඔය මොකක් හරි ධර්ම ගැටලුවක් තිබුණොත් භාවනා කරන ගමන්
මේවා විසඳන්නයි මහත්තයර දැන් පුළුවන් නේද මේවා කිය ඉන්න බෑ මහන්සි මහත්තයර කතා කරගත්ත තේරෙන්න
මහන්සි වාගේ ඔව් ඔවට තමයි ඉතින් ඔව දැන් රෙකෝඩ් කරපුවා තියෙනවා පොත් තියෙනවා ඔගොල්ලෝ ඒ පොත් එහෙම ආයේ මාරු කර කර බලන්න තව ඉතින් ඔය හම්බ වුණ වෙලාවක මට පොත් ටිකක් එවන්න පුළුවන් නැත්නම් කාට හරි එන්න පුළුවන් නම් මං කිව්වේ මෙහෙ හැමසෙන සුරාදම තියෙනවා මේ නුගේගොඩ ඔව් උදේ 8:00 ඉඳන් 1 විතර වෙනකන් මෙතන වැඩසටහන යනවා කැමති කෙනෙකුට එන්න පුළුවන් ආවොත් ඔය පොත් එහෙමත් සමහර විට ලබා ගන්න පුළුවන්
දෙලුවා සර්ණයි කෝගලේ ගියා
ඔව්
මේ තාත් ප්‍රශ්නයක් තමයි
මහත්මයා මට්ටි
ඔව් අහන්න
දෙදුවන් සරණ මහත්මයා මට අහන්න තියෙන්නේ භාවනාව වඩාගෙන සමාධිගත වේගන එන වෙලාවට යම් කිසි කයේ ස්පර්ශයක් දැනුනොත් ඉතින් ඒ අර සමාධියේ එතෙන්දි හිත ඒ ස්පර්ශය කෙරෙහි යොමු කරනකොට අර භාවනාව කැඩිල යනවට මොකද කරන්න ඕන
නෑ ඒකේ භාවනාව කැඩෙන්නේ නෑ දැන් අපි නහයේ ස්පර්ශය ගැන බලා ඉන්නකොට අපි හිතමු හිත එකඟ වෙනකොට කකුල රිදෙනවා දැනෙන්න පුළුවන් එතකොට පොඩ්ඩක් ඒක දිහා බලලා ඒක බලා ඉන්න පුළුවන් නම් එහෙමයි නැත්නම් ආයේ හුස්මට ගන්නවා ඒක බලා ඉන්න තියනවා නම් ඉතින් මේ සාමාන්‍යයෙන් මේ කියන්නේ රිදීමක්ම වෙන්න ඕනේ නැහැ ඕනම දැනීමක් සමහර විට ඒක මේ සනීපයක් දැනෙන්නත් පුළුවන් ඒත් ඒක දිහා බලා ඉන්න පුළුවන් ආයේ ඒක තියනවා නම් බලා ඉන්නවා නැත්නම් ආපහු අපි මේ මුලින් කරපු අරමුණට ගන්නවා ඒකෙන් සමාධිය කැඩීමක් වෙන්නේ නැහැ සමාධිය කැඩුනත් ප්‍රශ්නයක් නැහැ එහෙම දෙයක් වෙන්නේ නැහැ අතනින් සිහිය පිහිටනවා සමාධිය කැඩෙනවා කියන්නේ අපි ওই ඉන්න ගමන් වෙන දෙයක් ගැන හිතනවා මේ මේ කය ගැන පේන්නේ ගෙදර ගැන හිතුවොත් අන්න එතකොට කැඩිලා එහෙම නැතුව කයේ දැනෙන දෙයක් බලා ඉන්නවා කියන්නේ තමන්ගේ සිහිය තියෙනවා ඒ හින්දා ඒකේ හිතන්න එපා සමාධිය කැඩුනා කියලා එතකොට ඒ දැනෙන එක බලා ඉඳලා ඒක ඉවර වුණහම ආයේ අර හුස්මට එන්න පුළුවන් ඒකෙන් සමාධිය කැඩෙන්නේ නැහැ සමාධිය දියුණු වෙනවා කරලා බලන්නකෝ
දෙරෝ සර්ණයි ගොග්ලේ කිව්වන්නේ ඒ කියන්නේ දැන් අපි හොඳ සමාධියක ඉන්නවනම් ඒ හොඳ සමාධියේ ඉන්න ගමන් අපිට ඒ සමාධිය තුලදීම කිසියම් දැනීමක් දැනී යනවා පමණයි අපි නැවත සමාධියේ ඉන්නව නේද
ඔව් ඒ දැනීම දිහා බලා ඉන්නවා සිහියෙන් දැන් සමාධිය එනකොට හොඳ සිහියක් තියෙනවා එතකොට ඒ සිහිය අපි යොදා ගන්නවා දැන් කලින් දැනුන් නැති ඒවා දැනෙන්න ගනී සමහර විට එතකොට ඒවත් හොඳට දකින්න ඒකෙත් සිහිය
තියෙනවා හා සමාධියෙන් අර වේදනාවට මාරු වීමක් වුණාට එතකොට සමාධියට අලුවක් වෙන්නේ
නැහැ නෑ 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 දැන් සමාධිය වඩන්නේ මොකටද අපි සිහිය නුවණ දියුණු කරගන්න විදර්ශනයේ පැත්තට ඉන්න දැන් ඔය කයේ දැනීම් දිහා බලා ඉන්නකොට විදර්ශනය වැඩෙනවා හරි හිත එකරමුණක තිබිලා සමාධි වුණාට විදර්ශනය වෙන්නේ නැහැ හිත එකඟ වෙනවා විතරයි දැන් එකඟ වුණ හිත ඊළඟට අපි යොදා ගන්නවා මේ දැනෙන දේවල් හොඳට බලන්න සිහියෙන් ඒව ගැන හිතනවා නෙමෙයි නිකන් බලා ඉන්නවා විතරයි ඒකෙන් ඒ සමාධිය කැඩෙන්නේ නැහැ. ආයේ හිත දිව්වොත් එහෙම අර පටන් ගත්තු සමාධි ආරමුණට එන්න. එහෙම නැත්නම් අර ටිකක් බලා ඉන්නකොට සමහර විට ඒවා තියේයි සමහර විට නැති වෙයි නැති වුණත් ආපහු අර මූලික අරමුණට එනවා. හුස්ම නම් බල බලා හිටියේ, හුස්ම තියෙන දැනීම් දිහා බලනවා. හරි.
මට විශේෂයෙන්ම දැනගන්න ඕන මහත්මයා, මේ සමාධියෙන් විදර්ශනාවට නගා ගන්න කොහොමද කියන එක.
ඒක තමයි මේ කිව්වේ. දැන් හිත ආනාපාන සතියෙන් එකඟ වෙනකොට හුස්ම නොදැනී ගියොත් ඊළඟට කයේ කොහේ හරි දැනෙනවා නම් හොඳට ඒ දිහා බලා ඉන්න. එතකොට ඒ වෙනතනක් ප්‍රකට වෙනවා නම් දැනීමක් ඒ දිහා හොඳට බලා ඉන්න. ආයේ ඒක ඉවර වෙනකොට අපහු හුස්මට එන්න පුළුවන්. එතකොට හුස්ම නොදැනී මුකුත් නොදැනී බලා ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. දැනෙන දේවල් වලට හොඳට සිහිය පිහිටන්න පුරුදු වෙන්න. එතකොට ඕක විදර්ශනයේ වෙනවා. ඒකේ වෙන දේ තමයි මම ඉස්සෙල්ලා විස්තර කළේ. ඒ කියන්නේ කයට දැනීමක් විතරක් තියෙනවා. අපි ඒකට නම් දෙන්නේ නැති මට්ටමකට එන්න ඕන. මේ වෙන්නේ මේකයි, මේ වෙන්නේ මේකයි කියලා නම් හිතෙන් දෙන ගතියක් තියෙනවනේ. අන්න ඒ ගතිය ටික ටික අයින් වෙන්න ඕන. පැහැදිලිද? ඒක එක සැරේට වෙන්නේ නැහැ. ඕක ඉතින් කරනකොට තමයි ඒක වෙන්නේ. එතකොට දැනීමක් තියනවා කියන එක විතරයි Tamanට
පේන්නේ.
ඔව්. අපේ පුරුද්දට තමයි අපි නම් දෙන්නේ එහෙම. හරි. ප්‍රශ්න තියෙනවද?
එහෙනම් අපි අදට අවසන් කරමු.
ඔව්.
නාවල හාමුදුරු හරි අර මේ පාතිගම සුමරත්න හාමුදුරු හරි වැඩමනේ ඉන්න සාකච්ඡා කරලා අපි ඒක යොදා ගන්නවා.
ඔව්.
එහෙනම් අපි අදට අවසන් කරමු.
හා හොඳයි හොඳයි.
එන්න ගන්නවන්නේ.
ඒක ඔයගොල්ලෝ කතා කරලා බලන්න ඒ පුළුවන් විදිහ. මේ හොඳයි. එහෙමනම් දැන් මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන වැඩපිළිවෙලක යෙදුනේ. ඉතින් මේ ඒවා අර සාමාන්‍ය අපි දාන දෙනවට ඔය බෝධි පූජා මල් පූජා තියනවට වඩා උසස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකද මේක ප්‍රතිපත්ති පූජාව. සුළු මොහොතක් භාවනාවක යෙදුනත් ඒකේ අනුසස් බොහොම වැඩි. ඒකයි ඒවා මහා නිසංසයි කියන්නේ. මේවට හැකියාව තියෙනවා යම් කිසි දවසක නිවන් අවබෝධ කරනකම්ම හොඳ විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මහා නිසංස කියන්නේ. ආනිසංස වැඩි. ඉතින් සතුටු වෙන්න පුළුවන් මේ මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්ත අද දවසෙත්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු වෙත්වා, සතුටටපත් වෙලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධාවක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නේ, ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ගාථා කියමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ අපේ දැන් ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා අපේ කරන දේවල් සංඛාර අවිජ්ජාපච්චය සංඛාර. ඒ සංඛාර සේරම අනිත්‍යයි අපව දුකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්ම සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ඇත්ත ඇති හැටියට තේරුම් යන්න එතකොට ওই මුලාවෙන් ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනාත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි නිවනට මාර්ගය වෙන්නේ සමග්ගෝ විසුද්ධිය. මේ ගාත ටික කියමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.